උත්සාහ කළ යුතු වෙලා උත්සාහ නොකළ යුතු වෙලා මගහැරිය යුතු වෙලා ක්‍රියාත්මක විය යුතු වෙලා තීරණය කරන්න බැන්න යට දිනු වෙන්න බෑ. දෙයිය කොච්චරකට වැද්දා ඒකෙන් කරන්න පුළුවන් තමයි නෑ. මොකද බින්දට දෙයිය දන්නේ නෑ බිස්නස් කරන්න. බිස්නස් කරන දන්නේ උත්සාහ ඒක පොතර හිතා ගන්නට ඕනේ. අර අන්‍ය විශ්වාසෙට කිහිලා ඔක පේන් නැති වුණාද පැත්තකට වෙලා අහකට විතර බලන්නේ බලාගෙන ඉන්න පැත්තකට ලව කරන දේවල් වල ඇතුල් පැත්ත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ හොඳට තේරෙනවා. පුංචි ළමයි කුණක් තේරෙනවා මොකද වෙන්නේ. දැන් අර මේ පහුගිය දවස්වල මම දැක්ක පැත්තකට වැඩි ටිකන්දේ හාමුදුරුවෝ ඇරෙස් කරලා කියලා. දැන් වැඩි ටිකන්දේ දෙයියෙක් ඉන්නවා. ඒ දෙයිය මොකද කරේ? එක්කෝ හාමුදුරුවෝ නිවැරදි කාලයකට ඇයි හාමුදුරන්ට ওই ධර්මයක් උදා වෙන්න දුන්නේ? හාමුදුරුවෝ වැරදි කාලයකට මොකටද හාමුදුරන්ට ඔච්චර කාලයක් ඔතන තිබ්බේ වැරදි? කරන් ඉඳන් ඒ කියන්නේ කාටද දුකට පත් වෙනවා නේද? ඇයි පත් වෙනවද දෙවියෝ ඔතන? ඒ විදිහට බලාගෙන ඉන්නේ. එන්වත් ඒ කියන්නේ දෙවියෝන්ගේ දෙවියන්ට බලිනවා නෙමෙයි නේද? මේ දෘෂ්ටිවලට මේ කියන්නේ එහෙම මොනවත් කරන්න පුළුවන් කමක් නැහැ කියන එකයි. කර්මය කියන එක දෙවියන්ටවත් මම කලින් කිව්වනේ කර්මය කියන එක දෙවියන්ට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද දෙවියෝ කර්මයට යටයි. කර්මය කියන එක මායයට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මායයත් කර්මයට යටයි. බ්‍රහ්මයට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බ්‍රහ්මයත් කර්මයට යටයි. මේ ලෝකයේ පහළ වෙලා ඉන්න හැම කෙනෙක්ම අර මං කිව්ව විදිහට කම්ම පරිසරණ කාර්මීය පිළිසරණ කරගෙනයි මේ ලෝකයේ ඉන්නේ. ඒතකොට කර්මයේ යට වෙලා ඉන්න ඇත්තන්ට පුළුවන් කමක් තියනද අනිත් අය කර්මය වෙනස් කරලා දෙන්න? පැහැදිලිද? එයාට එයාගේ කර්මය වෙනස් කරගන්න නම් පුළුවන්. ඔය ඇත්තන්ට කර්ම වෙනස් කරගන්නද පුළුවන්. ඒ වුණාට අනිත් කෙනෙකුගේ කර්මයක් වෙනස් කරලා දෙන්න පුළුවන්කම නෑ. කවුද කර්ම රැස් කරේ? තමන් රැස් කරන කර්මය තමන් විපාක ලබන්නට ඕනේ. ලැබීම හරි නොලැබීම හරි ඒක තමාට අයිති කාරණයක් නිසා වෙන කෙනෙකුට අයිති කාරණ නෙමෙයි. ඊගාවට මේ කර්ම රැස් කරන තැනැත්තා විසින් කර්මය විභජනයට භාජනය කරන්න. ඒ නිසා මම තාටිකින් පෙන්නල දෙන්න මේ පිළිගත්ත මේ කර්මය කොහොමද අපිට මුල ඉඳන් සම්බන්ධ වෙන්නේ කියලා. පින්වත්නි, කර්මය විග්‍රහ වෙද්දී බුදුර ත්‍රිපිටකයේ දැක්වෙන්නේ නැත්තේ අහෝසි කර්මය විතරයි. සූත්‍රයක පෙන්නන්න නැත්තේ අහෝසි කර්ම විතරයි. අනිත් කර්ම විපාක ඔක්කොම ඒ තැන්වල සූත්‍රවල විග්‍රහ වෙනවා. ඒ කර්ම විග්‍රහයේදී ඒ කර්මයක ක්‍රියාව කර්මයක් ක්‍රියාත්මක වෙන ආකාර වශයෙන් පෙන්නනවා. ජනක කර්මය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊගාට උපස්තම්භක වශයෙන් කර්මයේ ක්‍රියාත්මක වෙනවා. උපපීලන වශයෙන් කර්මයේ ක්‍රියාත්මක වෙනවා. උපඝාතක වශයෙන් කර්මයේ ක්‍රියාත්මක වෙනවා. ජනක කර්මය කියලා කියන්නේ අපිට මේ ආත්ම භාවයේ ලබන්න පිහිට වෙච්ච කර්මය. දැන් මේ හැමදෙනාම මේ ආත්ම භාවයේ ලබගෙන තියෙන්නේ ජනක කර්මයක් හේතු කොටගෙන. ඒ ආත්ම භාවයේ ලබාගත් කර්මයට තමයි කියන්නේ ජනක කර්මය කියලා. ඒ කියන්නේ මේක කලින් ආත්ම භාවයේදී අවසාන සිත් වලට අරමුණු වෙච්ච කර්මය තමයි ජනක කර්මය. මේ ඒ කර්මයේ විපාකයයි. මේ පංචස්කන්ධ කූඩුව. මේ පංච උපාදානස්කන්ධය. පංචපා කර්මයෙන් හේතුයෙන් වැස්සෙන්නේ මොකක්ද? පංචපාදාන කර්මයයි. අවිද්‍යාපච්චයා සංඛාරා සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලයන. අවිඥා පත්‍ය සංඛාර. බලන්න පටිච්ච සමුප්පාදයේ පටන් ගන්නෙම කර්ම විභාගේ. ඒ කියන්නේ සසර ගමනේ මුල තමයි කර්ම රැස් ගැනීම. ඒ කියන්නේ සසර ගමන කියන්නේ සැපද දුකද? දුක. ඒ කියන්නේ දුකේ ආරම්භයම කර්ම රැස් ගැනීම. කර්ම රැස් කරන්නේ ඇයි කියන එකයි අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇති සැකියෙන් ගන්න නැති නිසා කර්ම රැස් කරනවා. ඇත්ත ඇති සැකියෙන් ගන්න නැහැ කියන එකෙන් අදහස් කරන්නේ සත්වයේ පුද්ගලයේ මම කියලා කෙනෙක් නැහැ බව දන්නේ නැහැ. සත්වයේ පුද්ගලයේ කියන මේ සංඥාව තියෙනවා මම මගේ කියලා උපාදානයක් තියෙනවා. මේ සංඥා උපාදාන මේ කරුණු නිසා තමතිස්සේ මොකද වෙන්නේ? සකස් කිරීමක් සිද්ධ වෙනවා. ඒ සකස් කිරීම තමයි කියන්නේ චේතනාවක්. නැත්නම් කර්මයක්. සංස්කාර කියලා කියන්නේ සංස්කරණය කරන බැවින් ඒවට කියනවා සංස්කාර කියලා. එතකොට දැන් සකස් කරන්නේ මොකද්ද? හැමතිස්සෙම අනාගතේ සකස් කරනවා. එන්නේ මම වශයෙන් සත්වයක් වශයෙන් ඉස්සරහට යෑම සකස් කරනවා. ඇයි ඒ යනු යෑම සකස් කරන්නේ? බුදුහාමුදුරුවෝ කියපු මම කියලා කෙනෙක් නෑ, මගේ කියලා කෙනෙක් නෑ, මමයෙන් ගන්න එපා කියන මේ ආත්ම දෘෂ්ටිය අතහරින්න. ඒ කියපු ආත්ම දෘෂ්ටියම පිහිටලා ඉන්න නිසා තමයි සංස්කාර රැස් කිරීම සිද්ධ වෙන්නේ. මොනවද ඒ සංස්කාර? පුඤ්ඤාපි සංස්කාර, අපුඤ්ඤාපි සංස්කාර, ආරින්ජාපි සංස්කාර. පුඤ්ඤාපි සංඛාර කියන්නේ කුසල. ඒ කුසල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බාහිර කුසල ගැන කියන්නේ. මොකද මේ බෞද්ධයා ගැන කියන කතාවක් නෙමෙයි. මේ පටිච්ච සම්පාදේ කියන්නේ බෞද්ධයා එල්ල කළා නෙමෙයි. පටිච්ච සම්පාදේ කියන්නේ සංසාරයේ සැරිසරන සත්වයා එල්ල කළා. ඒ නිසා එතනට ආරේෂ්ඨායක මාර්ගය සම්බන්ධ වෙන්නේ නැහැ. ආරේෂ්ඨායක මාර්ගය සම්බන්ධ වෙන්නේ පටිච්ච සම්පදේ නැති කරගන්න. ඒක කපා හරින්න. පටිච්ච සම්පදේ ඇතිව නැති කියනකොට ආරේෂ්ඨායක මාර්ගය ඉවත් වෙනවා. ඒ නිසා පුඤ්ඤාපි සංඛාරින්ද කුසලින්ද නැත්නම් අපි හිතමු පුණ්‍ය කටයුතු නිසා වෙන්නේ මොකද්ද? සසල වර්ධනය වෙනවා. කුසල් කරනකොට සසර වැඩෙනවා. ඒකෙන් මම අර සමාන කරලා කියන්නේ බුද්ධලයා Hindu වේවා, මුස්ලිම් වේවා, ක්‍රිස්තියානි වේවා, කවුරු හෝ වේවා. එයා කරන කර්මය අලෝභ, අද්වේෂ, අමෝහ චේතනාවලින් නම් කෙරෙන්නේ. බෞද්ධයෙක් කරා, බෞද්ධ නාමයෙන් ඉන්න කෙනෙක් කරා, අබෞද්ධ කෙනෙක් කරා, ඒ කවුරු කරත් අලෝක ආදේශ අමෝහ චේතනා සාගත කර්මය ඒක ඒකාන්තයෙන්ම සුඛ විපාක ලබා දී වශයෙන් කිසිම වෙනසක් කරන්නේ නැහැ. කිසිම වෙනස්කමක් කරන්නේ නැහැ. ආගමක් හේතු කොටගෙන කලේ අලෝක ආදේශ අමෝහ චේතනා වෙනනම් ඒකේ විපාකෙ තියෙනවා. ඒකේ සෝ විපාක තියෙනවා. මොකද හේතුව? කුසලේ විපාකය එන්නට ඕනේ. නම අර කලින් කියපු තැන කියනවා භික්ෂමේ කියලා දේශනා කරන දේශනාවක් තියෙනවා. තීනි මාලි භික්ෂමේ නිදානාරි කම්මාන සම්බය. එතකොට කියන්නේ කාටද? එතකොට කාටද කියන්නේ? එතකොට කියන්නේ බෞද්ධ මාර්ගය පිළිපදින කෙනෙක්ටයි. ඒ නිසා කිව්වා බෞද්ධ මාර්ගයේ පිළිපදින කෙනා අලෝභ ආදේශ අමෝහ චේතනාවලින් කර්මයක් කරනවා නම් සංකම්මං කුසලං, සංකම්මං සුඛ විපාකං, සංකම්මං කම්ම නිරෝධය පළවත්ති. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි ඉන්නේ. කරන කුසල නිවන් දකින්නට හේතු වෙන්නට නම් ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාවෙහි පිහිටිය යුතුමයි. මොකද ඒකයි නිවන් මඟ. කර්ම කිරීමෙන් නෙමෙයි නිවන් දකින්නේ, කර්මක්ෂය කර ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් නිවන් දකින්නේ. කර්මක්ෂය කර ප්‍රතිපදාව තමයි ගත ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදින්නේ නැති කෙනා බෞද්ධයෙක් නෙමෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වනම් ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගන්නවා කියන එකයි. ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වේ ඒ මාර්ගය පිළි අරගෙන විතරක් නෙමෙයි, ඒ මාර්ගය පිළිපදිනවා කියපේකයි. සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ දැඩි උත්සාහයෙන් වීර්යයෙන් ඒ මාර්ගය ගිහිල්ලා ඒ ප්‍රතිඵල ලැබපු යම් ශ්‍රාවකය වෙද්ද ඒ ශ්‍රාවකයන් සාක්ෂ්‍යස්ථානයට අරගන්නවා මගේ ගමන සඳහා. ඒකයි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ. ධර්මයේ තිබුණාද ධර්මයෙන් ප්‍රතිඵල ලැබලා තියෙනකොට දකින්න නැත්තම් අපිට යන්න හයියක් නැහැ නේ. එනිසා ආර්ය සංඝයා සාක්ෂ්‍යස්ථානේ තබාගන්නේ මේ මඟ පිළිපදින ප්‍රතිඵල ලබපු අයයි. ඒ නිසා මට සාක්ෂියක් තියෙනවා ඉස්සරහට යන්න. ඒකයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ප්‍රදෙන් පුඤ්ඤාභි සංඛාර අනිත් එක අපුඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ අකුසල. අලෝභ අදේශ මොහ සාගත චේතනාවෙන් කරන කර්ම තමයි අපුඤ්ඤාභි සංඛාර. අනිඤ්ඤාභි සංඛාර කියලා අනිංජව සංඛාර කියලා කියන්නේ හතරවෙනි ධ්‍යානයෙන් එහාට ලබා ගන්න සමාපත්තිය උපම අනිංජයි. තමයි ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන මේ ඔක්කොම කුසල. ආලක්ෂිත මුඛ්‍යවදයි දන්නම ඇති පසවස් චර්ණ ධර්මයන් විග්‍රහ කරද්දී පසවස් චර්ණ ධර්මයන්හි අන්තිම හතර තමයි ධ්‍යාන හතර. කුසලස්ස උපසම්පදා කියලා කිව්වේ ධ්‍යාන එක්කම තමයි. ඥාන කුසල. ඒක කුසල. නම් ආනිඤ්ඤාභි සංඛාර වෙනකොට ආනිඤ්ඤ කියන්නේ බොහොම ශක්තිමත්. ඒව වෙනස් කරන්න බෑ. ඒව බොහොම ශක්තිමත් තදයි එනිසා ආනිඤ්ඤයි කියනවා. සමාපatti. අෂ්ඨ සමාපatti ආදී වෙනවා. ඉතින් මේ විදිහට ඒ සමාපatti ලාභී බව ඒ කියන්නේ මොකද සංසාරේ ඉදිරියට යනවා. ඒකෙන් සතර විනාශක් ලැබෙන්නේ නැහැ. මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර රැස් වෙන්නේ ඇයි? පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි මම මගේ කියලා ග්‍රහණය කරගෙන ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගය, මේ කර්ම මාර්ගය පිළිගන්න කෙනාට කියන උකන්ද පංචෝපාදාන ස්කන්ධය දුක් වශයෙන් දකින්න. පංචෝපාදාන ස්කන්ධය දුක් වශයෙන් දකින්න තමයි කිව්වේ. ජාතික දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණික දුක්ඛ, යේහි විපයෝග දුක්ඛ, අපේහි සංයෝග දුක්ඛ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා අන්තිමට කියනවා. සංකිට්ඨේන කොටින් කියනවා. ඒ කියන්නේ කොටින් කරනවා කියන්නේ අර කොහොම සම්බන්ධ කරලා කොටින් කියනවා නම් පංච පාදාන ඡන්ද දුක්ඛ, මේ උපාදාන ඡන්ද පහම දුකයි කියලා. හද උපාදාන කියලා උපාදාන ඡන්ද කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. රූපය කියන එක විමසන්නට රූපය කියන එක සත්වයේ නෙමෙයි. රූපේ කර්ම රැස් කරන්නේ නැහැ. රූපේ සත්‍යයක් නෙමෙයි. කර්ම රැස් කරන්නේ හැම තිස්සෙම නාම කොටසයි. නාම කොටසේ විඥානයේ පිරිසිදුයි. මනෝ කියන தත්වේ පිරිසිදුයි. වේදනා සංඥා සංඛාර තමයි හැම තිස්සෙම කර්ම රැස් කිරීමට හේතු වෙන්නේ. එතකොට මේ වේදනා සංඥා සංඛාර තුනත් එක්ක සම්බන්ධ විඥානය තමයි සංඛාරපච්චය විඥානය කියලා කිව්වේ. අර මනෝපුබ්බාගම ධම්මා මනෝසිකා මනෝමයා කියන කේ විග්‍රහ වෙනවා ඒ දෙපනස් චෛතසිකයෝ අභිධර්ම එක නැත්නම් චෛතසික 52ම අයිති වෙනවා 51ක් අයිති වෙනවා ඔය චේතන කොටසට කර්ම කියලා කිව්වේ පිරිසිදු වෙනවා අපිරිසිදු වෙනවා කියලා හර කිව්වේ කර්ම වශයෙන් කිව්වේ සියලු ධර්මයෝ කියලා කිව්වේ වෙන එකක් නෙමෙයි මොන චේතන ටිකයි පුර මේ චේතන වශයෙන් උපදින්නා වූ චෛතසික ධර්මයන් සංඛාර පත්‍ය විඥානං කියන කොට ඒ විඥානේ හි ඇතුළත් වෙන බව කිව්වා. ඒතර අවිචා පත්‍ය සංඛාර පත්‍ය විඥානං කියලා කිව්වේ අර විඥානං මාතුච්චින් ඔක්කමති කියලා මහා නිධාන සූත්‍රයේ හි කියනවා මෞපුසක දැස ගන්නා විඥානයක් තියෙනවා. මෞපුසක දැස ගන්නා වූ විඥානය තමයි මේ කිව්වේ ප්‍රතිසන්දි විඥානය. අවිද්‍යාව නිසා කර්ම රැස් කරලා කර්ම රැස් කරපු නිසා ඒ විඥානය ප්‍රතිසන්ද විඥානය හටගත්තා. විඥාන පත්‍ය නාම රූපං. විඥාන පත්‍ය නාම රූපං. දැන් විඥානය එතනින් ගිලිහෙන එක. එතනින් අනිත් පැත්තේ කියන නාම ධර්ම කොටසයි. එතකොට මේ පැත්තෙන් නාම රූප ධර්මයේ සම්බන්ධ වෙන්න ඕනේ. රූප ධර්මයේ කොහෙද සම්බන්ධ වෙන්නේ? කොහේද මෞපසේදී කියන්නේ? මනුෂ්‍යාත්ම භාවයේදී නම් රූප කොටස මෞපසේදී සම්බන්ධ වෙනවා. නමුත් රූපය කර්ම උපදවන්නේ නැහැ. ඒ රූපය අම්මා තාත්තා දෙන්නගේ එකතු වීමෙන් ඇතිවෙච්ච ධාතු කුණ්‍ය විතරයි. තවම සත්වයක් වශයෙන් වැඩෙන්නේ නැහැ ඒ මතකයට. සත්වයක් වශයෙන් වැඩෙන්නේ නැත්තේ ඇයි? ඒකේ කර්මජ රූප කලාපය සම්පූර්ණ වෙන්නේ නැහැ. කර්මජ රූප කලාපය සම්පූර්ණ වෙන්න විඥාන එල්බරන්නේ කර්ම tattve කියන්නේ අර පැත්ත විඥානේ. එතනයි විඥානේ තමයි කර්ම කියන ශක්තිය තියෙන්නේ. රූපේ නෙමෙයි. බලන්න විඤ්ඤා හැබැයි විඤ්ඤාණය සත්වේ නෙමෙයි. විඤ්ඤාණය ඒ ශක්තිය ඇති ධර්මතාවය පමණයි. විඤ්ඤාණය සත්වයක් නෙමෙයි. ඒ හේතුව අනුරාධපුරයේ අහනවා වෙලාව බුදුහාමුදුරුවෝ තන්කින් මයිනසේ අනුරාධ රූපං සත්තෝ සම්මුපස්සති. විඤ්ඤාණං සත්තෝ සම්මුපස්සති. වේදනා සංඥා සංඛාර විඥාන වර්ග කරනවා. නෝනික බන්තේ ඔක්කොම දෙන පිළිතුර නැත ස්වාමීනි. සතහනවා අනුරාධ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ නැත්තන් සත්වෙක් ඉන්නවද කියලා. ඒ කියවා ස්වාමීනි මේ පහ නැත්තන් සත්වෙක් නෑ. તો සත්ව කියන සම්මුතිය අල්ලලා ඇන්නේ මේ පහ වෙන වෙනම ගත්තාම සත්වෙක් නෑ. නමුත් සත්වයා කියලා අපි ප්‍රකට කරනවා ප්‍රකාශ කරනවා එනිසා කොහෙන්ද එයා ඒ සත්වයා ඒ කියන්නේ ඒ සත්වයා නැහැ මේ පහ එකට එකතු වෙන්නේ නැත්තම් දැන් අනිත් පැත්තේ එතනින් චුත වෙන විඥානේ විඥානය වෙනස් වුණාට පස්සේ සතෙක්ද සත්වයෙක්ද නැහැ ඒ වගේම තවත් එකක් පින්වත්නි මෙන්න මෙහිම අදහස් තියෙනවා සමහර දෙනා කියනවලු මරණට මේ කෙනෙක්ව මැරිලා උඩ ඉඳගෙන යා බලාගෙන ඉඳලා ආපහු ඒ සිරුරට ඇතුල් වුණා කියලා. අරදිනවද? අරදිනානේ? පින්වත්නි බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? සුද්ධෝ අපේත විඥානෝ නිරත්තරව කලින් කරා යම් විදිකින් විඥානය මේ ශරීරයෙන් පහ වුණා නම් මේක දරකටක් වගේ නිරර්ථකයි කියනවා. කියලා එතනින් පස්සේ මේක දෙයක් නැහැ. ඒ කියන්නේ එහෙමනම් අර ඇත්තන්ගේ විඥානය පහ වෙලාද? නෑ. විඥානය පහ වෙලා නෑ. මානසික ස්වરૂපයක් විතරයි. ඒකට මානසික එක්තරා විදියක මුලාවෙන් වෙන ක්‍රියාකාරීත්වයක් විතරයි එයා දැක්කේ. මනෝකාය කියලා කියන්නේ ඒක ධ්‍යානලාභී විසින් ඇති කරනා වූ කාය. ඒක අභිඥාලාභී වෙලා මනෝමය රිද්ධියෙන් ඇති කරනා සමාගී වගේම ශරීරය. ඒක පොහරි වෙන්නේ නැති. මනසනේ මනෝමයයි කිව්වොත් එයාගේ මනසේ ඒ අර්ථයෙන් ගත්තත් වැරදි නැහැ. මොකද මනෝමය කායක් කියන එකෙන් අදහස් කරන්නේ සිතෙන් මවාගත්ත දෙයක්. ඉතින් අපි සිතෙන් කොච්චරක්ද මම මවාගන්නේ? ඉතින් අතනත් වෙන්නේ ඒකයි. දැන් අපි තමු ඔපරේෂන් එකට ගෙනියනකොට ඒ තරත්තා ජීවිතයත් මරණයත් අතරේ ඉන්න තත්වයේ කියන්නේ මනස නොඑක් ආකාරයෙන් යාවි වැඩ කරනවා. ඒකේ මේ අතුරුපලයක් වශයෙන් තමයි ඒ ආද සමාන කරලා අවස්ථාව කොහොම පේනවා කරන දෙපළ. ඒකෙන් අදහස් කරන්නේ විඥානයේ සිරුරේ පහ වුණා කියලා. මොකද මන් කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන එක ගන්න. පහ වුණා නම් සිරුර නිරර්ථකයි. ඒ කියන්නේ මල ඇච්චරයි. මැරිච්ච සිරුරකට ආය විඥානය ඇතුළු වෙන්නේ නැහැ කවදාවත්. මැරෙන කියන්නේ මැරුණා කියලා කියන්නේ විඥානයේ මෙතනින් චතුනා එහෙනම් තවතරක ප්‍රසන්නිගත ආය අතර ඇති වෙන්නේ නැහැ. අතරක් ඇති වෙන්නේ නැහැ කියන්නේ ඒ ප්‍රතිසන්දිය ජනක ශක්තිය ලබා දෙන්නට අවශ්‍ය කර්මය මෙතන හැම සිතකම තියෙනවා. පහළ වෙන හැම සිතකම තියෙනවා. මොකද සිත හැම තිස්සෙම පහළ වෙන්නේ අරමුණ ඇතුව මිසක් අරමුණ නැතුව නෙමෙයි. අර මා කලින් විග්‍රහ කරේ යේකේති භික්ඛවේ කුසල අකුසල ධර්මා සබ්බේතේ මනෝපුබ්බංගම මනෝතේසං ධම්මං අගමාඛායති නැත්නම් මනෝතේසං ධර්මානං පඨමං උප්පච්චති අන්නදේව අකුසල ධම්ම කියපු ඒ පදේම අරගන්න මනස ඵලම උපදිනවා. පැහැදිලි දෙයක් නෝ අන්නදේව පෙරපස නොවීම අකුසලම කුසලේ සිතේ පවතිනවා. සිත ඇති වෙනකොටම අකුසලයක කුසලයේ සිටේ අරගෙන නම් ඇති වෙන්නේ මැරිලා උපදින්න කර්මයක් නැද්ද? නැද්ද තියෙනවා. තියෙනවා. ඒ සිතේ කර්ම ශක්තිය තියෙනවා. ඉතින් ඒ ශක්තිය තියෙනවා නම් උත්පත්තියක් ලබන්න පුළුවන් ඕන තැනක ආයි කොතනකවත් බලබලා ඉන්න මොනාව නැහැ. ඊගාවට කියනවා හදිස්සිය අම්මා කෙනෙක් ලෑස්ති නැත්තම් ඒ කියන්නේ මව සුදුසු අවස්ථාවේ ඉන්නට ඕනේ. අම්මයි තාත්තයි දෙදෙනාගේ සම්බන්ධය තියෙන්නට ඕනේ. දන් ධර්මයාගේ එළඹ සිටීමක් තියෙන්නත් ඕනේ. මව සුදුසු අවස්ථාවේ සිටිය යුතුයි කියන කාරණේ මේ පිළිතුරු ගන්නවා. අම්මයි තාත්තගේ එක්වීම සිටිය යුතුයි කියන කාරණේ පිළිබඳවත් මේ පිළිතුරු ගන්නවා. ගන්ධර්වයෙකුගේ එළඹ සිටීම තියෙන්න ඕනේ. කවුද මේ ගන්ධර්වය? හා? දැන් ඔන්න සමහරු අන්තරා භව කියන එක දාන්න හදන්නේ ගන්ධර්වය කියන කාරණේ. නමුත් ඔය පඤ්ඤා සංකේය සූත්‍රයේදී දරුගම්මය සඳහා ඇති වූ අවස්ථා තුනයි. ඔය තුන ඉස්සෙල්ලා පහදලා දැන් මේකෙන් අදහස් කරන්නේ අම්මයි තාත්තයි එක්ුණත් අම්මා සුදුසු අවස්ථාවක හිටියත් ගන්ධර්වයාගේ ළඟ සිටීමක් නොතිබුණත් ගරු ප්‍රසංගයක් වෙන්නේ නැහැ. ඒක ඕනතරම් මේ පිළිතුරු දන්න දෙයක්. ඊගොල්ලෝ අම්මා සුදුසු අවස්ථාවක හිටියේ නැත්නම් අම්මයි තාත්තයි එක්ුණත් ගන්ධර්වයා ළඟ සිටියත් ගරු ප්‍රසංගයක් වෙන්නේ නෑ. මොකද අම්මා තාත්තා එක් වෙලා අම්මා සුදුසු නැති අවස්ථාවකින් කියන්නේ ගන්ධබ්බයද ලැබෙන්න බැරිකම නෑ. එළඹෙන්න පුළුවන් එළඹුණාට ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. ඊගාමට අම්මා සුදුසු අවස්ථාවක හිටියත් අම්මා තාත්තා දෙන්නගේ සම්බන්ධය ඇති වුණා නම් ගන්ධබ්බය ළඟ සිටියයි කියලා ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ නැහැ. මේ තුනම සාර්ථකව පවතින්නට ඕනේ. එතකොට මේ තුනම සාර්ථකව පවතිනවා කියලා කියන්නේ ගන්ධබ්බය කියලා කිව්වේ මහානිධාන සූත්‍රයට අනුවද මහානිධාන සූත්‍රය කියනවා ආනන්ද විඥානයේ මෞකසේ බැසගත නැත්නම් ප්‍රතිසන්දියක් තියනවා කියන එක. ඒ කියන්නේ එහෙනම් ගන්ධබ්බ කියන්නේ කාටද? විඥානය. ඒ කියන්නේ විඥානම් මාතු පුච්චි ඔක්කමති කියලා දක්වන්නේ විඥානයේ මෞකසේ බැස ගන්නවා කියන එක දක්වන්නේ කි ගන්ධබ්බ කියන්නේ විඥානය. එතකොට විඥානය කියලා කියන්නේ දැන් මොකද? අපෙන් චුත වෙනකොට එතන ගත්ත කර්මය රැගත් මනසයි විඥානය කියන්නේ වෙන එකක් නෙමෙයි. ඒකල විඥාන tattweට පත්ුනේ අරමුණ ඇති නිසා. අරමුණ කොහෙන්ද ගන්න? ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් හෝ මනසෙන්. චෛමේ ආරසෝ විඥාන කාය කියලා දක්වනවා පටිච්චසමුපාදේ. මේ විඥාන කාය කියන්නේ වහයක් වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මන විඥාන. විඥාන tattve ඇතුලේ කොහොමද ඇහැ තියෙනවා? ඇහැ ධර්ම ඇහැ කියන ආයතනේ තියෙනවා. ඇහැ තියෙන ආයතනේ රූප ආයතනයක තියෙනවා. ඇහැ ආයතනයයි රූප ආයතනයයි ගැටිච්ච ගමන් ඇති වෙනවා පස්ස කියලා එක. ස්පර්ශය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපයයි සම්බන්ධ කිරීමට ඇති වෙනවා චක්කු විඥාන. විඥාන කියලා කියන රූපය හඳුනාගත්තා. විචානාසීති විඥාන. විචානනය කළා මේක රූපයක් කියලා හඳුනා ගැනීම විතරයි. එතකොට ඒ රූපය හඳුනාගත්තහම එතනින් පස්සේ ඒ විඥානයේ ඒ රූපයට විඥානපත් තින්න සංගති පස්සෝ මේ තුන, ඒ කියන්නේ රූපය, ඇසත්, විඥානය හටගත්ත ගමන් මේ තුනගේ සමවාය තමයි ස්පර්ශය. පෙරපස නොවීම පස්සපච්චය වේදනා. ඒ වේදනාව තමයි සංස්කාරයන්ට හේතු. වේදනාපච්චය තණ්හා කිව්වේ ඒකයි. ඒ තණ්හාව තමයි සංස්කාරය. තණ්හාවෙන් තමයි ඒක ඇති කරන්නේ. ප්‍රීගත තණ්හාව නිසා මොකද වෙන්නේ? ආයි ප්‍රතිසන්දිය හට ගන්නවා. දැන් මේක ඇහෙන් රූපයක් දැකලා වෙන්න පුළුවන්, කනෙන් ශබ්දයක් අහලා වෙන්න පුළුවන්, දිවෙන් රසයක් දැනගෙන වෙන්න පුළුවන්, නාසයෙන් ගඳ සුවඳක් දැනගෙන වෙන්න පුළුවන්, ශරීරයෙන් ස්පර්ශයක් දැනගෙන වෙන්න පුළුවන්, මනසින් මොකක් හෝ අරමුණු කරලා වෙන්න පුළුවන්. මොකක්වත් දකින්න අහන්න නැති වුණත් කලදේ මනසින්ම හදා ගන්න වෙන්න පුළුවන්. එතකොට ඒ විඥාන කියලා කිව්වේ දැන් ඔය අවස්ථා ඕන එකකින් අරමුණ සකස් වීමයි. ඒ විඥානය තමයි විඥාන පත්‍ය නාම රූපං. විඥාන පත්‍ය නාම රූපං කියන්නේ විඥානය කියන්නේ මොකද්ද? නාම රූප ධර්මයන්ගේ විඥානය මොකක්ද? නාමය. විඥානයේ නාමය. නමුත් විඥාන කොටස සත්වේ නෙමෙයි. දැන් මෞකසේ තියෙන රූප කොටස ඒක සත්වයක්ද? නෑ, ඒකත් සත්වයක් නෙමෙයි. ඒතොර තාම සත්වේ කියන සම්මුතිය පැනවිලා නැහැ. විඥානය පත්‍ය කරගෙන නාම රූප දෙකක් කියන එකක් හට ගන්නවා. නාම රූපච්ඡ සලායතන. දැන් බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍යයේ මේ ධර්මයේදී දුක විග්‍රහ කරද්දී පළවෙනිම කිව්වේ මොකද්ද? ඒ දුක විග්‍රහ කරමින් ජාතිති දුක්ඛ, ජාතිය දුකයි කියලා. ජාතිය දුකයි කියලා කියන්නේ මෙන්න මේ විඥාන පත්‍ය නාම රූපං කියන එකයි. එතනයි ජාති කියලා කියන්නේ.
ජාති කියනකොට ජාති කියන පදේ විස්තර කරනවා. ජාති සංජාති ඔක්ඛන්ති අවිනිබ්බන්ති කන්දානම් පාතුභාවෝ ආයතනන ප්‍රතිදාවෝ.
මේ ජාති සංජාති ඔක්ඛන්ති අවිනිබ්බන්ති කියන මේ පද ව්‍යවහාරයේ තියෙනවා. අද ලෝකයේ තියෙන හැම උපක්‍රමයක්ම ඔකේ තියෙනවා. ටෙස්ට් ටියුබ් බේබ් කෙනෙක් ගත්තම ඒකත් මේකේ ඇතුළයි. ඒ උපතත් මේකේ ඇතුළයි.
වෙන මොන ආකාරයකින් කොහේ උපතක් හදුවත් විද්‍යාව මොකක් කළා ඒ ඔක්කොම මේ ජාති සංජාති ඔක්ඛන්ති අවිනිබ්බන්ති කියන මේ වචන දෙකට අයිති. කන්දානම් පාතුභාවෝ පංච උපාදානස්කන්ධයගේ හට ගැනීම තමයි ජාති කියලා කිව්වේ. ඒක සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ. ජාති කියලා කියන්නේ මොකද්ද? දුක හටගත්තා කියන එකයි. දැන් දුක හටගත්තේ ඇයි? යත්නාපි මූලේ අනුපද්ද වේ දල්හි යම් කිසි ආකාරයකින් ගමේ මුල් හොදට තහවුරුව රැඳී සිටිනා තාක්කල් චින්නෝපි රුක්ඛෝ පුනරේව රූපති ගමේ අතුරු කෙලි සිඳරම්මට නැවත නැවත නැගීනවා ලියනවා ඒවාන්ති තණ්හාංශයේ අනුහතේ ඒ වගේම තණ්හාවේ අංශයව ඉතුරු වෙලා තිබුණත් උපුටලා දැම්මේ නැත්තම් නිබ්බත්ති දුක්ඛ මිදං පුනප්පුනං මේ දුක්ඛ ස්කන්ධය නැවත නැවත පංච උපාදාන ස්කන්ධ දුක්ඛය නැවත නැවත හට ගන්නවා. ඒකට තණ්හාව දුරු කරන්නද කියලා කිව්වේ ඒකයි. ඒක සාමාන්‍ය කර්ම රැස් කිරීමෙන් කුසල් කර්ම රැස් කිරීමෙන් තණ්හාව දුරු වෙන්නේ නෑ. තණ්හාව දුරු වෙන්නට නම් කුසල කර්ම කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පාදක කරගෙනමයි. අනේ ඒකයි මම මෙච්චර මේ විග්‍රහ කරන්න හැදුවේ. මේ ටික තහවුරු කරලා දෙන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගය පාදක කරගන්නේ නැත්නම් නිවන කියන එක අහලකටවත් එන්න හම් වෙන්නේ නෑ. සසර තමයි බදා ගන්න වෙන්නේ. සමානකද සුගති දුගති දෙකේ සරිසරන්න පුළුවන්. දුකින් මිදීමක් නම් වෙන්නේ නෑ. බෞද්ධයයි කියනවා ප්‍රතිඥා කරන ඔබට මොකද්ද අවශ්‍යයි? සසර සරිසරන්නද දුකින් මිදෙන්නද? දුකින් මිදෙන්න මගේද දැන් ඉන්නේ? දැන් මේ කාලය තුල ඇතිවෙච්ච වෙනස නැත්තම් ඔය ඇත්තන් ඔක්කොම සැප කියන ඇත්ත දේ දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මේ කාලේ මේ අහල වෙනස් වීම නොවනම සමහර දෙනා නුවණින් තේරුම් අරගෙන එහෙම දෙයක් නැහැ කියලා තමන්ගේ කර්මයට මුල්තැන දෙනවා. නමුත් 95% විතර තවමත් අපේ ජනතාව බෞද්ධයි කියන ජනතාව නැහැ අපිට සැප ලබන්න වෙනත් පිහිට තියෙනවා කියලා කියනවා. අදත් අම්ම කෙනෙක් මට ලියුමක් ගෙනලා දුන්නා. පුංචි දරුවෙකුට ඒවලා. ගෙදර මේ අම්ම කියන්නේ ඉස්කෝලේ ගුරුවරයෙකුට උත්තරයක් කියලා. මේ අම්ම කියපු කතාව මට තව ටිකක් හොයලා බලන්න ඒක ගුරුවරු දෙවලා තියෙන කියලා. අර ළමයාව බය ගන්නලා මේක කලේ නැත්තම් මෙන්න මෙහෙම කෙනෙක් මැරුණා මේක වීස් කරලා මෙන්න මෙහෙම අපරාධයක් වුණා කියලා අර කුංචි ළමයාගේ මනසට දානවා. මේ ගුරුවරු මහා අපරාධයක් මේක මේ කරන්නේ. ඒකෙන් අර ළමයාගේ තියෙන ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. මේක මොකද්ද මේ කරන්නේ? එංගත්නි ගොත්ලාට සමහර දෙනා අපි දන්නවා කියනට අකමැති. නමුත් එංගත්නි මම කියන්නේ තරහ වෙන්න එපා. මම කියන්නේ මේ ඔය ඇත්තන්ට පොඩ්ඩක් මේ අහිත පිණිස නෙමෙයි. එංගත්නි දායකයෙකුට යහපතක් වෙනවද අපිට ඊර්ෂ්‍යා කරන්න ඕනේද? ඔබට යහපතක් වෙනවා නම් මේක කරන්න එපා කියලා අපි කියන්න ඕනේද? නැහැ. අපි කියන්නේ නැහැ යහපතක් කර දෙයක් නම්. යහපතක් වෙන්නේ නැහැ හොඳටම දන්නවා බුදු දහමට හොඳටම විරුද්ධයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනිකක් මේ යන පාර වැරදි. මේක පහදලා දෙද්දී තමන්ගේ දෘෂ්ටියම වැසගෙන ඉන්නවා නම් හාමුදුරුවෝ කියන බණක් වැරදි කියලා නම් තීරණය කරන්නේ. එහෙනම් ඉතින් එතනින් එහාට මොන දර්ශනයක්ද? දැන් හුඟක් දෙනා අර මතුවේ රේජීක වහනවා කියලා. රේජීක වහන්නේ ඇයි? අහන්නේ නැතුව හාමුදුරුවෝ කියන බණ වැරදි. එහෙම නැත්නම් හොඳටම දන්නවා හාමුදුරුවෝ කියන දේ හරි, තමගේ දෘෂ්ටි අතර ගන්න ලැස්ති නැහැ. ඒ අනිත් හේතුව. මොකද ඒකට කාමදිලා ඉන්නවා. ඉතින් ඒ වුණාට අපි බෞද්ධයන්ට එහෙම වෙන්න උවමනාවක් නැහැ. මේ කාකෙදේවත් ද්වේෂයෙන්වත් කාකෙදේ ඇලීමකින්වත් කියන දෙයක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාගයේ පහදලා දීපුකුයි මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම මාර්ගයේ පහදලා දෙද්දී බෞද්ධයෝම කියනවා නම් ආමුරෝ කියන බණ අපිට පිළිගන්න බෑ කියලා. ඉතින් එහෙනම් පිළිගන්න බැරි හේතු තියෙන්නට ඕනේ බුදුදහම තමයි. ඒ හේතු නැතුව නිකන් පිළිගන්න බෑ කිව්වට කාරණය සුදුසු නැහැ. ඒ නිසා මම කියන්නේ ඔය රැත්තන්ට මම කිව්වයි කියලා පිළිගන්න දෙපා. මා කියන දේ බුදුහාමුදුරන්ගේ ධර්මයට එකඟද කියලා බලන්න. දැන් අරි අතේ මාගේ යන්නතම ඕනේ කිව්වා. නිවන් දකින්නට නම් මෙන්න බලන්න ආර්ය අෂ්ටායික මාර්ගයේ යනවද? බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි කියලා ආර්ය අෂ්ටායික මාර්ගයේ පළවෙනි අංගය දේශනා කළා. සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? යහපත් දැකීම. යහපත් දැකීම කියලා කියන්නේ මොකද්ද? කොටින්ම කියනවා නම් කර්මය සංසාරේ අපිව ගෙන යනවා. කර්මය හා කර්මඵලය දන් දීම ආදී දේවල් විපාක කරන කෙලින්ම දසවත්තුක සම්මා දිට්ඨි. එතන කම්මසකතා සම්මා දිට්ඨි කියලා අංග දෙකක් අවස්ථා දෙකක් පෙන්නනවා. චතුසත්‍ය සම්මා දිට්ඨි කියන එක තියෙනවා සෝවාන ආදී මගපල ලාභයට. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා කියන්නේ. හැබැයි ඒක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ තැනත්තාගේ සම්මා දිට්ඨියින් ද එයා ක්‍රමක්‍රමයෙන් කරන්නේ කුසල් අකුසල් දෙකින්ම ඈත් වීම. කුසල් අකුසල් දෙකින් ඈත් වීම ක්‍රමක්‍රමයෙන් කරනවා. කොහොමද කරන්නේ? සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මේ ඔක්කොම නැති කළා. කාමරාග ව්‍යාපාද දෙක අපායගාමීත්වයේ නැතිවෙන විදිහට තුනි වුණා. තුනි වුණා කියන්නේ කෙලෙස් කොටස ඉවත් වුණා. ඒ දෙවෙනි පාරට යනකොට උඹට වෙන්නේ එතනත්ත සකදාගාමී වෙනවා. එතරත්තාගේ කාමරාග ව්‍යාපාද දෙක හේතු වෙන්නේ විශේෂම තෘෂ්ණාව කාමරාග හේතු වෙන්නේ සකින්නාගාමී කියන தත්ත්වය. එකවර පවණක් කාම ලෝකයේද පැමිණෙන්නේ නැහැ. එතෙක් තුරට එයා කෙලෙස් කපා හැරියා. තමයි මොකද වෙන්නේ? කෙලෙස් කැපෙනවා. තුන්වෙනි අවස්ථාවේදී න ආගාමී කියන தත්ත්වය අනාගාමී. අනාගාමී කියන්නේ නැවත කාම ලෝකයට නොයන තත්වයට සියලුම කාම තෘෂ්ණා කපා හැරෙනවා. ඒ කාම තෘෂ්ණාව කපා හැරගන්න සංයෝජන ධර්මයන්ගේ ඉහළ ධර්මයන් පවතිනවා. මොනවාද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේක කැපෙන්නේ ආත්මාර්ග ඥානයේදී විතරයි. අනාගාමී තරත්ත එතන ගන්නවාට අපට අරහත් මාර්ගයේ පැමිණෙන සිංගම අර ඔක්කොම සපහරන පංච ඕරම් භාගීය උද්ධම් භාගීය සංයෝජන දෙකම, ඒ කියන්නේ දස සංයෝජන යම එය සපහරන. සපහරන කියන්නේ අනිත් කෙලෙස් ටික සම්පූර්ණයෙන් නැති කළා. එනිසා සෝමං ආදී මගපල ලාභියාගේ සම්මාදිට්ඨිය වත් ක්‍රමයෙන් කෙලෙස් කපා හැරීම පිණිස හේතු වෙනවා. නමුත් අපේ සම්මා දිට්ඨිය කෙලෙස් කපා හැරීම පිණිස හේතු වෙන එකක් නෙමෙයි. ඒ කෙලෙස් ඇති කිරීම අර අනිත් එක්කෙනාගේ වගේ සාමාන්‍ය ප්‍රත්‍යඥයාගේ වගේ සතර භයානක තත්වයකට ඇද වැටෙන්නේ නෑ. මොකද එයා කෙලෙස් සහිත වුණ එයා වඩන කුසල් නිවන් මාර්ගට එල්ල වෙලා තියෙන්නේ. ඇයි? ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිපදින නිසා. දැන් අත්ති දින්නන් අත්ති විත්තන් අත්ති මුතන් ආදී වශයෙන් දසවර්තක සම්මාදිට්ඨිය මම කලින් විග්‍රහ කරලා දීලා තියෙනවා. මම දරුවෝ පෙන්නලා දෙන්න. අත්ති දින්නන් යාචකයන්ට හිඟන්නන්ට කරුණා මෛත්‍රී චේතනාවෙන් යමක් දෙනවා නම් ඒක අනුස ඇතයි කියන විශ්වාසයයි. දැන් ඒ අනුස ඇතයි කියන විශ්වාසයෙන් ඒ දෙනකොට මොනවද ඇති වෙන්නේ? ඒවා සාමිසක නිරාමිස. ඒවා සාමිසයි. කියන්නේ කෙලෙස් සහිතයි. ඒක පුණ්‍ය භාගියයි. කියන්නේ සතර සැරිසරණ කෘෂ්ණාවට ඒක වැටෙනවා. සංසාරේ යෑම මිසක් තාම සංසාරේ කපහරින නෙමෙයි. සංසාරේ කපහරින පත්වෙද ඉන්නේ සෝවාන් මාර්ගයට වැටෙනට පස්සේ. එතනින් මෙහා සතර සැරිසරණ මාර්ගය. ඒකයි එතන සාසවයි පුණ්‍ය භාගියයි කියලා කිව්වේ. අත්ති දින්න දුන්දහේ විපාක තියෙනවා කියලා ජීව පුරුදු කරනකොට සතර ගමන තියෙනවා. සතර ගමන තාම සීමා කරලා නැහැ. අත්ති ඉත්තන් සිල්වත් බ්‍රහ්මචාරී උදෙසා යම් දාන ආදී කුසලයක් කරනවා නම් ඒකට කියනවා ඉත්තන් කියලා. සිල්වත් බ්‍රහ්මචාරී උදෙසා කරන එවැනි දීමනාවල් වල අංශ තියෙනවා. අත්ති හුතං හුතං කියලා කියන්නේ කොහොමද? කොහොම කියන්නේ ආශිර්වාද පිණිස කරන දීමනාදිය. ඔය උපන්දිනවලට මංගල්‍ය අවස්ථාවලට දෙන දානමාන ආදී තියෙනනේ. ඒව තමයි කොහොම කියලා කියන්නේ. ඒව අනුසස් තියෙනවා. අත්ති සුඛ දුක්ඛාන කම්මාන ඵල විපාකෝ. සැප විපාක කියන මේ කර්මයන්ගේ ඵල විපාක, සැප දුක් කියන මේ කර්මයන්ගේ ඵල විපාක රැකත් කරන ලද්ද කරන ලද හොඳ නරක දෙකෙහි සැපදු විපාක තියෙනවා. අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. ඒ කියන ලද කර්මාන රූපව මෙවැනි පැමිණීමක් තිබුණා. අත්ති පරෝ ලෝකෝ මෙලවින් කර්මාන රූපව පරලවට යනකොට තියෙනවා. අත්ති මාතා අත්ති පිතා අම්මයි තාත්තයි දෙන්නට කරන උපස්ථානවල අංශ තියෙනවා. ඒ අම්මන් තාත්තයි දෙන්න බුදුවරුන් හා සමානයි කියලා. එක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කිව්වා ස්වාමීනි ඔබවහන්සේ දේශනා කරන සියල්ල අනිත්‍යයි කියලා. ඔබවහන්සේ දේශනා කරන ඔබවහන්සේගේ ශ්‍රාවකයන් දීපම තමයි ගොඩක් කුසල් සිද්ධියන්නේ කියලා. ඒගොල්ලෝ සංකේත යනවායි කියලා ඔබවහන්සේ දේශනා කරනවා. ඔබවහන්සේ කියන විදිහට සියල්ල අනිත්‍ය නම් ඔය ස්වර්ගය අනිත්‍ය වෙන්න ඕනේ නේද කියලා. ඒ ස්වර්ගයන් අනිත්‍ය වෙච්ච දාට මේ නෑ ඔබවහන්සේගේ ශාසනය අනිත්‍යයි නේද කියලා. ශාසනය අනිත්‍ය වෙච්ච දාට ස්වර්ගයට මොකද වෙන්නේ කියලා. ඒ ඔබවහන්සේගේ ශාසනය දෙනා ඉතරයි ස්වර්ගයට යන්නේ. බර ශාසනය නැති වෙච්ච දාට ස්වර්ගයට මොකද වෙන්නේ? උදාහරණ කියනවා බ්‍රාහ්මණය බුදුන් රහතුන් වහන්සේ දෙන්නේ බුදුන් වැඩි දෙන්නේ ගෙදර ඉන්නවා. ඒ දෙන්නට උපස්ථාන කරන්න කවදාවත් ස්වර්ගයේ හිටෙන්නේ නැහැ. බුදු අම්මා තාත්තට උපස්ථාන කිරීම බුදුහාමුදුරන් කරන උපස්ථානය හා සමකල කිව්වා. ඒ දෙන්නට උපස්ථාන කළොත් කවදාවත් ස්වර්ගයේ වරදින්නේ නැහැ කියලා. එතකොට පින්වත්නි ඒකයි කියන්නේ අත්ති මාතා අත්ති පිතා. පිතා කෙරෙහි මව කෙරෙහි ඒ පිළිපැදීමේ අනුසස් තියෙනවා. අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතිකව හටගන්නා වූ කර්මානුරූප සර්වාංග සම්පූර්ණව හටගන්නා වූ සත්වයෝ ඉන්නවා. සමහර කර දෙවියෝ අසුරයෝ ප්‍රේතයෝ වගේ ඇත්ත
සමහර අවස්ථාවලදී තා කලාතුරකින් මිනිස්සු සමහර මිනිස්සුන් උපපාතිකව හට ගන්නවා කියලා මේ රසීහනාද සූත්‍රයේ සඳහන් කරනවා. එතකොට මේ ඔක්කොම කියලා කියනවා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ ලෝකේ මේ සමන බ්‍රාහ්මණයන් ඉන්නවා. කොයි වගේද? සම්මග්ගත සම්මා පටිපන්න මනා මාර්ගයේ ගිය මනා පිළිවෙතට පිළිපද. යේ ඉමංච ලෝකං පරංච ලෝකං යම්කිසි මෙලව පරලව කියලා දෙයක් තියෙනවා. මේ මෙලව පරලව දෙක ස්වයං අභිඥා සච්චිකත්වව පවෙදෙන්ති. තමා විසින්ම නුවණින් දැනගෙන ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ප්‍රකාශ කරන්නා වූ. කවුද මෙලව පරලව තමාගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කරන්නා වූ කරත්තා? බුදුරජාණන් වහන්සේ. දැන් බුදුහාමුදුරුවෝ කෙරෙහි පිහිටවාගත් ශ්‍රද්ධාවයි මේ කිව්වේ. ශ්‍රද්ධාව කියන්නේ කිව්වේ අන්තිම කාරණේ. ඒ විශ්වාසයේ පිහිටලා කර්මය ස්වකීය කොට සිටින බව දැනගන්න. ඒකයි අනිත් මුල් කාරණ නවයම. ඒ අනුව කටයුතු කරන්න. ඒකයි මූලික මාර්ගය. එතකොට ඒ මූලික මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨි කියලා මේ විස්තර කරේ. සම්මා දිට්ඨිය නම් ඊළඟ අංගය මොකද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ නිකම් සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන. නිකම් සංකල්පන කියන්නේ නෛෂ්කර්ම්‍ය චේතනා. මොනවද නෛෂ්කර්ම්‍ය? මොනවද නික්මෙන්නේ? නික්මයේ යුත්තේ මොනවද? අතහැරිය යුත්තේ මොනවද? කාමයන් අතහරින්න. විවිච්ඡේද කාමයෙන් විවිච්ඡ අකුසලේහි ධම්මේති. කාමයන්ගෙන් ඈත් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. එතකොට කාමයන්ගෙන් ඈත් වෙන්න කියන එකයි මාර්ගය. කාමයන්ගෙන් ඈත් වෙන්නට ඊගාවදී ඈත් වෙමින් මනස දියුණු කරන්න. මනස දියුණු කරන්න තමන්ගේ සංකල්පයන් පිරිසිදු වෙන්න ඕනේ. දුෂ්ට චේතනා තියනවා නම් අර ප්‍රදෝෂ්‍ය වර්ෂින් කරන කටයුතු තියනවා නම් ඒකට මනස හදන්න බෑ. ඒ නිසා මෙත්තා කරුණා අව්‍යාපාද සංකල්පනා කියන්නේ මෙත්තා, අවිහිංසා සංකල්පනා කියන්නේ කරුණා. මෙත්තා කරුණා කියන මේ කරුණා දෙක අයිති වෙනවා. දැන් දැනගන්නද මෛත්‍රිය කරුණාවක් නැත්නම් නිවන් මඟ නෑ. අවශ්‍ය කර්මය සකස් කරලා දෙන්නේ මොකද්ද? කර්මයට දාන්නේ සම්මා දිට්ඨිය. කර්මය සකස් කරලා දෙන්නේ සම්මා සංකප්පය. දැන් කර්මය සකස් කරනවා කොහොමද? මෛත්‍රී පාරකම්, මෛත්‍රී වාක්කම්, මෛත්‍රී මනෝකම්. මෛත්‍රී කරුණාසාගත කායකම්, කරුණා වාක්කම්, කරුණා මනෝකම්. මේ විදිහ වෙනකොට මුදිතාව උපේක්ෂා විතර තියෙනවා. උපේක්ෂාව නැතුව මෛත්‍රිය වඩන්න බෑ. උපේක්ෂාව තියෙන්නටම ඕනේ මෛත්‍රී වඩන්න. උපේක්ෂා නැතුව මෛත්‍රී වඩනවා නම් එතන වඩන්න සංහාවයි. හැමදෙයක්ම තමාගේ කෙනා විතරයි සුවපත් වේවා කියලා හදන්නේ අනිත් එක්කෙනාට සුවපත් වේවා නෑ. නමුත් මෛත්‍රී වඩන්නට සතුරු ඉන්නවද? නෑ. හැබැයි එයාට සතුරු නැත්ව දැම්ම සමහර කරාට මම මෙහෙම බණ කියනකොට මට සතුරු ඕන කරන්නේ නැත්ෙන්න පුළුවන්. හැබැයි මං කාත් එක්කවත් සතුරු නැහැ. ඒක මෛත්‍රී කියලා කියන්නේ මම කා එක්කවත් සතුරු නෑ. මට සතුරු වෙන්න පුළුවන්. බුදුහාමරක් සතුරුයි කියන්නේ නැද්ද? බුදුහාමරේ සතුරු හිටියා. බුදුහාමරේ මෛත්‍රී කරේ නැතුව නෑ මෛත්‍රී වැඩුවා. ඒ කියන්නේ මෛත්‍රී කරන කෙනාට බාහිර සතුරු නැති වෙන්නේ නෑ මෛත්‍රී වැඩුවා කියලා. හැබැයි තමා කාත් එක්කවත් සතුරෙක්, කාගේවත් සතුරෙක් නෙමෙයි. එනිසා හැමතිස්සෙම තමන්ගේ හිත හැම දිනකටම විමුක්ත වෙච්ච මෛත්‍රී චේතනාවෙන් යුක්තයි. කියන්නේ හැම දිනම තමන්ගේ හිතවත්. තමන්ට හතුරෙක් කියලා කෙනෙක් ඉන්නවා කියලා තමන් දන්නේ නෑ මුදනාම සමාන හිතවන්න.
අන්නේ හිත පරණ භාවයේ තමයි මෙත්තා කියලා කිව්වේ. සියලු සත්වයා කෙරෙහි ඒ හිත පරණ භාවයේ සියලු සත්වයා කියන පහම සතුරා අයිති මිතුරා අයිති. ළඟින් ඇත්තොත් අයිති දුරින් ඇත්තොත් අයිති. පේන අයත් අයිති නොපේන අයත් අයිති. මොන මොන තරමේ සත්‍යයන් දෙන්නේ ඔක්කොම සත්‍යයන්ගේ ප්‍රමාණ වශයෙන් ගත්තත් ඒ හැම ප්‍රමාණයක්ම අයිති. බලන්න දිත්තා වායේව අද්දිත්තා කියලා කියනකොට මොන සතාල අපෑරුද? පෙනෙන්නා වූ සත්‍යෝ නොපෙනෙන්නා වූ සත්‍යෝ කියනකොට මොන සත්‍යයද අපෑරුද? කවුරුත් නැන්නේ ඒක දුරේ වසන්ති ඒක අවිදුරේ වසන්ති කියනකොට මොන සත්‍යයක් මගේ ඇද්ද? ළඟ සිටින සත්‍යෝ දුර සිටින සත්‍යෝ කියන මොන සත්‍යයක් මගේ ඇද්ද? භූතාව සම්භවේති වා කියනකොට හටගත්තා වූ හටගනිමින් සිටින්නා වූ කියනකොට මොන සත්‍යයක් ආතෑද? මේ තමයි කර්මස්ථානයේ අරමුණු කරන හැටි. කෙනෙකුට පුළුවන් භූතාව සම්භවේ ජීවා සම්පේ සත්තා බවන්ති කිත්තා කියලා කම්මස්ථානේ ගන්න. හටගත්තාව හටගත්තේ නැත්තාව සෙන් සත්‍යය සුපත්‍යතා. විගාත දිත්තාවයි වාදිත්තා. සම්පේ සත්තා බවන්ති කිත්තා. යේත දුරේ වසන්ති අවි දුරේ සම්පේ සත්තා බවන්ති සුඛිතත් අනේ එකින් එකට ගත්තාම ඔක්කොම සියලු සත්වයෝ කියන එක තමයි අර හැම එකකින්ම විග්‍රහ කරන්නේ. බබ දැන් සත්වයන්ගේ ප්‍රමාණ වශයෙන් ගන්න. මොන ප්‍රමාණ වශයෙන් ගන්න? මොකද ගන්න මාත් කල්පින් සුත්‍රයේ කොහොමද? දිත්තාවායි වාදිත්තා ඒච දුරේ වාසන්තිය දුරේ ඒක ප්‍රමාණ වශයෙන් භූතාව සම්භවේතිවා සබ්බේ සත්තාවා සුනිකත ඉදොලි කියනවා. දීඝාවායි මහන්තාවා මජ්ඣිමා රත්කාන්ත පුදා. දීඝාවායි මහන්තාවා දීඝ වුද මහත් වුද මජ්ඣිම වුද අනික වුද තුල වුද කියලා මේ හැම ආකාරයකම විතර ගන්නවා. මේ ඔක්කොම දීඝාවායි මහන්තාවා මජ්ඣිමා රත්කාන්ත පුදා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. මෙතන එකද විතර සත්‍යයන්ගේ ප්‍රමාණය වශයෙන් ගන්නවා. එතකොට මේ කියන්නේ මේ කිසිම සතෙකුට මගෙන් විපතක් මගෙන් කරදරයක් හිරිහැරයක් නොවේවා කියන එක. එතන එහෙම හිරිහැරයක් වුණොත් කිසිම සතෙකුට දුකක් වෙලා තියෙනවා දැක්කොත් මම මොකද කරන්නේ? ඒ දුකට පිහිට වීමේ චේතනාව ඇති කර ගන්නවා. ඒක තමයි කරුණාව කියලා කියන්නේ. මම කිසිවෙකුට දුකක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒක තමයි මෛත්‍රිය. දුක්වල ඉන්නවා නම් පිහිට වීමේ චේතනාව දිනු කරනවා. ඒකයි කරුණාව. මේ මෛත්‍රී කරුණා දෙක පාදකයි. මේ මෛත්‍රී කරුණා දෙක පාදක කරගෙන කාමයන් අතහරින්න. මෙල කාමයන් කාගේ සියලු දුකට මූල කාරණය. යෝ දුක්ඛ මාර්ගකි කුතෝ නිදානං කාමේසුසෝ ජන්තු කතරණමෙය. යමෙක් දුකට නිදානේ නැත්නම් දුකට මුල කුමක්ද කියලා දන්නව නම් කාමේසුසෝ ජන්තු කතරණමෙය ඒ ඥානවත්ය එසේ නම් කාමයන්ට නැඹුරු වේද. ඒ කියන්නේ දුක මොකක් වින්දද? කාමයන් නිසා. දැන් දුකින් මිදෙන්න ඕන නම් තමන්ගේ සිත, කය, වචන කියන දේවල් සංවර කරගන්නද? සංවර කරගන්නද පාදක කරගන්න මෙත්තා කරුණා දෙක. පාදක කරගනිමින් කාම සංකල්පනාවෙන් ඈත්වන්න. නෙක්ඛම් සංකල්පනා දියුණු කරන්න. එසේ සම්මා සංකප්පේ දේශනා කළා තියෙනවා. එහෙම දේශනා කළා අපි බොහෝ දෙනා නිරතුරු ගිහිල්ලා හැමතැනදීම කාම සංකල්පයන් වර්ධනය කරනවා. පොවෙට සිල් ගන්නව
සිල් ගන්න ආව කාම සංකල්පන වර්ධනය කරන්න. නිකම් සංකල්පන නෙමෙයි. ඒ මොකද හේතුව? සිල් අරගෙන තින්න නිවන් දකින්න නෙමෙයි. සිල් අරගෙන තින්න මැරිලා මොකද කරන්නේ? උපදින්න. නැත්නම්